ගරෝ ශානක්‍යයන් රාජපුත්තිරන් රාසමානික මහතා.
ම ස්තුති කතානායකතුමන අද මන සෞඛ්‍යමත්තුමාර්තම අද ප්‍රශ්න වැඩිමට පේන විදිට මේකත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ගරු සෞඛ්‍යමත්තුමන මම ඉදිරිපත් කරනවා ප්‍රශ්නය. කීමෝ තෙරපි ඇටමිදුලු බද්ධ කිරීම් එනම් බෝන් මැරෝ ට්‍රන්ස් ප්ලාන්ටේෂන් ඇතුළු පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ෆිල් ගැස්ට්‍රීම් කියන එන්නත දැනට මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල් පද්ධතිය තුළ හිඟව පවතින බව රෝගීන් සහ ඔගේ පවුල්වල සාමාජිකයන් විසින් මාවත දැනුම් දී ඇත. මීට අමතරව මම සභාගත කරනවා ඩේලි මිර පත්තරේ ආපු සංගරා දෙකකුත් අගෝස්තු 18 සහ අගෝස්තු 19 යන දිනයන්හි ආපු සංගරා දෙකක් පළවෙනි ඒකෙත් මේ කාරණාව කියලා තියෙනවා. පළවෙනි කාරණය තමයි ෆිල් ගැස්ට්‍රීම් එන්නත දැනට මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල හිඟව හෝ නොමැතිව පවතින්නේද යන්නත්, එසේ නම් මෙම හිඟියට ලක්ව ඇති රෝහල් මොනවාද සහ එම හිඟේ ආරම්භ වූයේ කවදා සිටද යන්නත් ගරු අමාත්‍යවරයා සඳහන් කරන්නේද. දෙවනි ප්‍රශ්නය, රජයේ රෝහල් පද්ධතිය තුළ දිනකට සහ මාසයකට සාමාන්‍යයෙන් භාවිතා වන ෆිල් ගැස්ට්‍රීම් එන්නත් ප්‍රමාණය කුපමණද? එම ප්‍රමාණයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දෛනික සහ මාසික භාවිතය කුපමණද? තුන්වනි ප්‍රශ්නය, මෙම හිඟය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රජයේ ඖෂධ නීතිගත සංස්ථාව එනම් SPC විසින් ෆිල් ගැස්ට්‍රීම් එන්නත ඇනවුම් කර තිබේද? එසේ නම් ආණ්ඩුව ඇනවුම් කර ඇති ප්‍රමාණය කොපමණද? ඇනවුම් ලබා දුන් දිනය කවදාද? සැපයුම්කරුවන් කවුරුන්ද? සහ එම එන්නත් රෝහල් වෙත ලැබීමට අපේක්ෂිත දිනය කවදාද? ඊළඟ ප්‍රශ්නය, එම ඇනවුම් කරන ලද ප්‍රමාණය වත්මන් භාවිතය අනුව කොපමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වේද? ඉදිරි මාස කීපය සඳහා ප්‍රමාණවත් ඔගයක් පවත්වාගෙන යෑමට ගෙන ඇති පියවර මොනවාද? පස්වෙනි ප්‍රශ්නය, රජයේ හෝ SPC විසින් අවසන් වරට ෆිල් ගැස්ට්‍රීම් එන්නතක් මිලදීගත් මිල කොපමණද? එම මිලට අදාළව සැපයීම්කරු මිලදීගත් ප්‍රමාණය සහ ප්‍රතිසම්පාදනය දිනය ගරු අමාත්‍යවරයා හෙළි කරන්නේද? හයවෙනි එක, රජයේ රෝහල්වල ඖෂධ හිඟේ හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික උසසල් හෝ වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ෆිල් ගැස්ට්‍රීම් එන්නත මිලදී ගැනීමට සිදුව ඇති බව රජය දැනුවත්ද? එසේ නම් එක එන්නතක් රුපියල් 17,000ක් 23,000 අතර මිලකට අලෙවි වෙන බවට ලැබී ඇති තොරතුරු සත්‍යද? ඒ කියන්නේ මේ ඩේලි මිර පත්‍රයේ තියෙන කාරණයක ෆිල් ගැස්ට්‍රීම් වැනි කීමෝතෙරපි හා අනෙකුත් පිළිකා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් කිසියම් රෝගීන්ගේ ප්‍රතිකාර කල් දැමීමට වෙනස් කිරීමට හෝ බාධා වීමට සිදු වී තිබේද? එසේ නම් මෙමගින් බලපෑමට ලක් වූ රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණද? මෙම අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව රජයේ රෝහල් තුළ ලබාගත හැකි බව සහතික කිරීම සඳහා ගෙන ඇති හදිසි හෝ දිගු කාලීන පියවර මොනවාදයි ගරු අමාත්‍යවරයා මෙම සභාවට දැනුම් දෙන්නේද? ගරු
අමාත්‍යතුමා,
ඔබතුමාට මම මේත් එක්කම ඩේලි මිර පත්තරේ ආපු මේ සංගරාවත් දෙන්නම්. මේ ඖෂධය පිළිබඳව සමහර රෝහල්වල දැනට මේ ගැටලුවක් පවත්වන එක ගැන අපටත් සඳහන් කරලා තියෙනවා. මේ නියුෆෝජෙන් කියන ඒ වැක්සින් එකක් දැන් බෑග්වල ගෙනල්ලා රුපියල් 20,000-23,000 සමහර තැනවල ගන්න වෙලා තියෙනවා. ඉතින් මේක වහාම විසඳන්න ඕනේ. මොකද මේ වයිට් බ්ලඩ් මේ කීමෝതെරපි වගේ ලෙඩක් හැදෙනවා. මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, ඔබතුමා ඩොක්ටර්. හැබැයි මට දුන්න තොරතුරු ටික කියන්නේ ඒ කීමෝതെරපි එක ගත්තම මේ ඉන්ජෙක්ෂන් එක දුන්න නැත්නම් ඉමුනිටි එක බහිනවා කියලා ඩොක්ටර්ස්ගේ අතරේ තියෙනවා. ඉතින් මේක ලොකු භයානක තත්ත්වයකට එන්න පුළුවන්. ඒක නිසා තමයි මේ ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, බොහොම සූතේ ශානක්‍ය රාජපුත්‍රයා මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන ගොඩක් අය මේ ප්‍රශ්නය වටේ ඇවිදිමින් හිටියා. ඔබතුමා මේක නිශ්චිත ඉදිරිපත් කළ තිබෙනවා. ෆිල් ගැස්ට්‍රීම් එන්නත අපිට අවශ්‍ය කරන්නේ පිළිකා රෝගීන්ට කීමෝതെරපි එක ලබා දෙනකොට සාමාන්‍ය සුදුරුදානු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ අය ආසාදන වලට ගොදුරු වීමේ හැකියාව වැඩි. ඒ නිසා සාමාන්‍ය කීමෝതെරපි ලබා දෙනකොට මේ ඖෂධය ලබා දිය යුතුයි. යනු නියුට්‍රොෆිල් සුදුරුදානු වැඩි වෙලා ආසාදනට ඔරොත්තු දීමේ හැකියාව කෙන් නිසා. එතකොට ඔබට තුමාට පැහැදිලි ඇති කීමෝതെරපි එක ලබා දෙනකොට දැන් කීමෝതെරපි ඩ්‍රග් එක තිබුණාට වඩාකුත් වෙන්නේ නැහැ. මේ ෆිල් ගැස්ට්‍රීම් එක නැත්තම් එහෙම සමහර ලාවට අපි ඒක ලබා දිය නොහැකි තත්ත්වයක් එනවා. මේකදී ගරු කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නෙට, මේ ඖෂධය රජයේ රෝහල්වල ජූලි මාස සිට හිඟයක් පවතින අතර රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සැපයුම් කල්ගත වීම මත ඉල්ලුම් කළ රෝහල් සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීමට අවසර ලබා දීලා තියෙනවා. දෙවැනි කොටස, මේ ෆිල් ගැස්ට්‍රීම් ඉන්ජෙක්ෂන් එක 300 මයික්‍රෝග්‍රෑම් අපිට අවශ්‍ය කරන්නේ සාමාන්‍ය අවුරුද්දක 1,03,000ක් පමණ මාසිකට මාසික අවශ්‍යතාව 22500ක් පමණ වෙනවා දෛනික අවශ්‍යතාව 900ක් පමණ වෙනවා මහරගම අපේක්ෂා රෝහලට මාසිකව 9750කුත් දෛනිකව 325ක පමණ අවශ්‍යතාවයක් පවතිනවා කරු කතානායකතුමනි 2026 වර්ෂය සඳහා අපි මේ වයස් 2,310,000ක් ගෙන්නන්ට කටයුතු කළා 2027 වර්ෂය සඳහා 3,30,000ක් ගැනීමට අනුමැතිය ලබා දීලා තියෙනවා ඒ අනුව අපි මේ අපේ වෛද්‍ය සැපයේ මංශය විසින් 2025 ජනවාරි 21 වෙනිදා තමයි ගරු මන්ත්‍රීතුමා 2026 වර්ෂයේ ඇනෝම දුන්නේ ඒ කියන්නේ මාස 9 මාරකට කලින් 2027 වර්ෂය සඳහා ඇනෝම ලබා දීලා තිබෙන්නේ වෛද්‍ය සැපයේ මංශය විසින් 2025 12/22 ප්‍රබතුමාට පේනවා ඇති මාස 12 මාරකට වැඩි කාලයකදී 2024 අවශ්‍ය කරන ඇනෝම අපේ වෛද්‍ය සැපයේ මංශය මගින් ලබා දීලා තිබෙනවා 2026 ඇනෝම ලබාගෙන තිබෙන්නේ ස්ලිම් ෆාමටිවිටිකල් ශ්‍රී ලංකා කියන ආයතනය ඔවුන් ගෙන එන්නේ කේ කිසින්ග්ස් බයෝෆාම් කියන චීන සමාගමේ ඖෂධයක් ඒ අනුව 2026 පස්වෙනි මාසේ 18 වෙනිදා ඔවුන් විසින් සැපයීමට නියමිත 3,10,000ක් වෙන වයස් ප්‍රමාණයෙන් 1,60,000ක් ලංකාවට ගෙනාවා මේක අපි ක්ලියර් කරගෙන බාරදීමට සියල්ල සූදානම් කළ තිබුණා 2027 ඇනවුම හිමිවෙලා තිබෙන්නේ ABC ෆාමා කියන ආයතනයට ඒ අනුව ඔවුන් ඉන්දියාවේ රිලයන්ස් ලයිෆ් සයන්ස් කියන ආයතනය නිෂ්පාදනය කරන වයස් 3,30,000ක් 2026 අගෝස්තු මාසයේදී ගෙනීමට නියමිත වෙලා තිබුණා හතරවෙනි කොටස 2026 වර්ෂය සඳහා වසරක අවශ්‍යතාවයද 2027 වර්ෂය සඳහා වසරක පුරෝකථන අවශ්‍යතාවයද වෛද්‍ය සැපයේ මංශය විසින් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව වෙත ඇනෝම් කර ඇත. ඒ අනුව අපි ඇනෝම් කළ තියෙන ප්‍රමාණය ගත්තොත් 1,65,000 කියලා කියන්නේ මාස 6කට අවශ්‍ය වයස් ප්‍රමාණය 2026 ඇනෝම සඳහා ජූලි 28 වෙන දින නික්ෂේපණ 1,60,000 තොගයක් සැපයීම් කර විසින් සැපයූ අතර එය ලියාපංච ඖෂධයේ අවශ්‍යතාවයන් සපුරා නොමැති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියමයේ අනුව ප්‍රතික්ෂේප විය. මේ කතාව මෙන්න මෙහෙමයි. දැන් මේ ඖෂධය ගෙනාවා පස්සේ 1,60,000 සියල්ල ක්ලියර් කරගෙන රට තුරට ගත්තට පස්සේ මේක එක ප්‍රශ්නයක් ආවා. මේ තිබෙන සිරින්ජ් එකේ ලේබල් එක හරියට තිබුණේ නැහැ. ඕක තමයි ප්‍රශ්නය. එතකොට මේ මේ සිරින්ජ් තියෙන කාඩ්බෝඩ් පැක් එකේ ලේබල් එක තිබ්බට ගරු කතානායකතුමනි මේ ප්‍රීෆිල් සිරින්ජ් එකේ ලේබල් එක නැහැ. එතකොට දැනට අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන තත්ත්වයන් අනුව එහි තිබෙන කොන්දේසි අනුව මේක මේ ප්‍රසම්පාදනයේ මේජර් ඩීවියේෂන් එකක්. අපිට සමහර මයිනර් ඩීවියේෂන්ස් නම් සලකා බලන්න පුළුවන්. නමුත් මේක මේජර් ඩීවියේෂන් එකක්. එතකොට මෙන්න මෙතන තමයි දැන් මේ ප්‍රශ්නේ හිර වෙලා තිබෙන්නේ. එතකොට අපි කලින් ඇනෝම් කරලා තිබෙනවා සැපයම් කරු නියමිත කාලෙදි මේක ගෙනහල්ලා තිබෙනවා ලංකාවට. හැබැයි ගෙනහල්ලා මේක පරීක්ෂා කර බැලීමේදී ලේබල් එක නැහැ. එතකොට ලේබල් එක නැතුව ඒ එක් එක් ඖෂධය මේක භාවිතා කරන අපේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු භාවිතා කරන්න කැමති නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දැන් අපි අතන මේ අපේ ඖෂධ ප්‍රසම්පාදනයේ හිර වෙන එක තැනක් තමයි මෙතන සැපයුමේදී මෙවැනි ආකාර රටතුලට ගෙනාවට පස්සේ යම් ඖෂධයක් එක්ක ගුණාත්මක භාවය ප්‍රශ්නයක් හෝ මෙවැනි ලේබල් ප්‍රශ්නයක් මත ගැටලුවකට මැදි වුණොත් ඊළඟ සැපයුම එනකන් අපිට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ තාවකාලික මේ හිඟයක් පවතිනවා මම පිළිගන්නවා ඒක රෝගීන්ට ප්‍රශ්නයක් කියලා. ඒ නිසා අපි මේ සැපයම් කරු දැන් දැනුම් දීලා තිබෙනවා යම් ප්‍රමාණයකට ගුවන් මගින් ඉක්මනට ඇනෝම් ප්‍රමාණයක් ගෙනෙන්නට කියලා. ඒ වගේම 2027 වර්ෂයට ඇනෝම් බාල්ගත් කරනට අපි දන්වලා තිබෙනවා කර්ණවින් මේක සපයන්නට කියන එක. මේ විදිහට තමයි මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයාගෙන යන්නේ. ඉතින් ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ විදිහට දැන් මේ තිබෙන අපේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ නීති පද්ධතිය තුළ තමයි මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට හිර වෙලා තිබෙන්නේ මේ රෝගීන් අපහසුතාවයට පත් වන ආකාරයට. ඒක පැත්තකින් මේකදී අපි සලකා බලනවා මේ රෝගීන්ගේ ජීවිත පිළිබඳව. අනිත් පැත්තෙන් මේ තිබෙන නීතිමය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව. ඒතකොට ලේබල් එක නැතුව මේ ඖෂධය රෝහල් වලට නිකුත් කිරීමේ හැකියාවක් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නැහැ. මේක මොකද මේ අපිට තියෙන විශේෂයෙන් 2022-24 වගේ කාලවල මෙරටේ ඖෂධ සැපයීම් ක්‍රියාවලියේ කරපු ඉතාම නරක සහගත දේවල් නිසා අපේ ආයතන පද්ධති අඩපණ කරලා තිබෙන්නේ මෙවැනි ආකාරයේ හදිසි අවශ්‍යතාවයකදී තීන්දුවක් ගත නොහැකි ආකාරයට මේවා හිර කරලා තියෙනවා. ඉතින් අපි මේ අතරම කරිනවෙන් මට හිතනවා සතියක් විතර යනකොට යම් ප්‍රමාණයක් මේකට ගෙන ගන්න පුළුවන්කම ලැබෙයි කියලා අපේ ජාතික අවශ්‍ය මේ NMR එකත් SPC එකත් MSD එකත් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ සියලු අය අපේ අමාත්‍යාංශ ලේකම්වරුගේ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡාවට කීපයක් පවත්වමින් රෝගීන්ට මේ තිබෙන අපහසුතා මගහැර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්න බව කියන්න පුළුවන්.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමා සඳහන් කර ආකාරයට දැන් 2000 මාස 12කට කලින් උයි මාස 9කට කලින් උයි දාපු බෙහෙත් මාස 5ක දැන් මැයි මාසේ ආවා කියලා කිව්වේ. එතකොට මාස 3ක 4 කාලයක් ගිහිල්ලා තියෙනවා ඇනෝම් කරපු දවස් ඉඳන් ලැබෙන්න. ඔබතුමා කිව්වේ ජනවාරි දාපු ඕඩරේ මැයි මාසේ ආවා කියලා කාරණයක් ඔබතුමා කිව්වා. එතකොට දැනට අවශ්‍යතාවය දවසට 900ක් 9000ක් නම් මාසෙට අපේක්ෂා රෝහලේ පමණක්. දැනට මේ ඇවිල්ලා තියෙනවා නම් ලංකාව ඇතුළට මේ එන්නත් මම පිළිගන්නවා. ඔබතුමා කියපු ආකාරයට පහුගිය කාලේ ඇස්පේන් නැති තරමට බෙහෙත් දුන්න එක සම්බන්ධව රජයේ නිලධාරීන්ගොත් බය වෙලා ඇති. හැබැයි මේ පිළිබඳව දැනට මේ බෙහෙතක් තියෙනවා නම් මේ දැන් රුපියල් 23000 ගානේ දීලා ගන්න එක මේක නවත්තන්න මොන හරි දැනට ගෙනල්ලා තියෙන බෙහෙත් එක හරි එක්ක ඔබතුමා කියන වගේ එයා ෆ්‍රේඩ් කරලා වහාම ගෙනල්ලා අවශ්‍ය ක්වොන්ටිටි එක දෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි සමහර යාපනයේ රෝහල්වල අනිත් රෝහල්වලත් මේකේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අඩුම තරමේ මොන හරි කමිටුවක් හරි දාලා මේක පිළිබඳ අධ්‍යයනයක් කරලා මේකට වහා විසඳුමක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න කියන තැන. මොකද නැත්තම් මේකින් වෙන්නේ අපි අමාත්‍යංශය හරහා ඔබතුමා ගන්න මේ වැඩපිළිවෙල යනකල් සාමාන්‍ය අසරණ මිනිස්සු රුපියල් 23000ක් දීලා ගන්න වෙනවා. ඉතින් ඒකට අමාත්‍යංශයේ නිලධාරීන් මොනා කිව්වත් ඔබතුමාට වගකීමක් තියෙනවා මේ පිළිබඳව රටේ ජනතාවට සහනයක් දෙන්න.
ගරු අමාත්‍යතුමා.
ඔව් ඇත්ත කතා නායකතුමනි. එතුමා කියන ඒ රෝගීන් පිළිබඳ වකින් බාරගෙන තමයි අපි මැදිහත් වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ එකක් තියෙන්නේ එක විසුතුමක් හැටියට තිබෙන්නේ College of Oncologists සහ College of Hematologists කියන අපේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතන දෙක විසින් යම් නිර්දේශයක් ලබා දුන්නොත් NMR එකට සලකා බලන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම ඒ වගේම තමයි මේක ලේබලින් ප්‍රොසෙස් එක ඇත්තම චීනයට යවලා මේක යලි ගෙනා ගන්නට සාමාන්‍ය ක්‍රමවේදයට ගියොත් සති 6ක් විතර ගත වෙනවා. මේ සියලු පැති සලකා බලමින් තමයි යන්නේ. මෙන්න මේ වගේ ඉතාම ප්‍රායක ප්‍රශ්නයකට තමයි සෞඛ්‍ය අමාත්‍ය විසුම හොයමින් ඉන්නේ. බොහොම ස්තුතියි මේක මතු කිරීම සම්බන්ධයෙන්.
ගරු කාදමස්තන් මහත්මයා ඔබතුමා පොයින්ට් ෆෝර් එක මොකද්ද?
ගරු හෙල්ත් මිනිස්ටර් ගානවා. මොකද මන්නාරම තියෙන DHS හොස්පිටල් එකක්. ඒකෙන් ඉන්ට්‍රන්ස් මෙඩිකල් ඔෆිසර්.
ගරු මන්ත්‍රීතුමා පොයින්ට් ෆෝර් එක අපේ ගරු මන්ත්‍රීතුමා. අමාත්‍යංශ නිවේදන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මන්ත්‍රීතුමා. අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පහුගිය දින කිහිපයක අපිට දින කිහිපයක් පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණු වීඩියෝ එකක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා හැටියට කරුණු පැහැදිලි කිරීමකට අවශ්‍යයි. ඒ සමාජ මාධ්‍ය හෙලිදරව්ව තිබුණේ පළේ කැලේ LTT පුහුණු කඳවුරක් ගැන ඇස්සුඩ යන ප්‍රබල හෙලිදරව්වක් කියලා. මේ සඳහම වුණා පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදන කම්මලක් තියෙනවායි කියන කාරණය ඒත්තු ගන්නන්න සමාජයේ නොමග යවන්න කරපු ප්‍රකාශයක්. මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ කළා. මේ විමර්ශනයේ අනුව පැහැදිලි වුණා කනගරා ඇම්පුර බටහිර මුක්කප්පන් අක්කරායංකුළම අක්කර 10ක භූමි ප්‍රමාණයක් කනගරාක්කුර බටහිර පදිංචි ත්‍යාගරාස විසින් හෙලිකර එලිපෙලි කරකට තියෙනවා. කොන්ක්‍රීට් කණු යොදා වැටක් සකස් කර තිබෙනවා. අඩි 32 ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල තට්ටු 3ක ගොඩනැගිල්ලක් 4වෙනි තට්ටුව ඉදි කරමින් පවතිනවා. ඒකේ පළවෙනි මහලේ සහ දෙවෙනි මහලේ ජුකි මැසින් 22ක් දාලා ඇඟලුම් කර්මාන්සලක් පවත්වාගෙන යනවා. මේ අක්කර 10 තුල කොමාරිකා සහ එළවලු වගා කරලා තියෙනවා. ප්‍රදේශය රැකියා කරමින් තියෙනවා. මේ ව්‍යාපාරයේ නේච පාමින් නමින් සමාගම් ශිෂ්ටාචාරයෙන් ව්‍යාපාරය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ පුද්ගලයා මේ වගා කරලා තියෙන ඉඩම පසු කාලිනව අක්කර 10 21 දක්වා හෙලි කරගෙන මේ ගොවිපළ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේ ගොවිපළ සම්බන්ධයෙන් තමයි මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රචාරණයේ හරහා උත්සාහ කරලා තිබුණා. මෙතන LTT පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදන කම්මලක් තියෙන අය මේ සම්බන්ධයෙන් රජ නිහඬව ඉන්න අය. මේක ඔහු හොයාගත් මේ ප්‍රකාශ කරපු පුද්ගලයා විසින් හොයාගත්ත කාර්යයක් හැටියට හුවා දක්වමින් සමාජයේ නොමග යවන්න ජාතින් අතර අසමගිය වපුරන්න කටයුතු කරන ස්වභාවයක් තමයි මේකෙන් පැහැදිලි වුණේ.
මේ සම්බන්ධයෙන් ඒ අනුව මේ සොයා බැලීම කරා ඒ අනුව මෙතන ගොවිපලක් පවත්වාගෙන යනවා. හැබැයි මේ ගොවිපල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. මේක ඇත්ත වශයෙන්ම පලේයි වනරක්ෂිතයට අයත් ඉඩමක් බව. ඒකට ත්‍යාගරාසා ඇතුළු හතර දෙනෙක් ඇතුළත් වෙලා මේ පාම් එක පවත්වාගෙන යනවා කියන එක. ඒතකොට වන සංරක්ෂිතයේ ඉඩමක් තමයි මේ ගොවිපල හැටියට පවත්වාගෙන යනවා කියන කාරණේ මේ විමර්ශනයේදී හෙළිවුණේ. එතකොට මේ සම්බන්ධයෙන් රජය පැත්තෙන් ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම කෙටියෙන් හරි පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ ගොවිපල සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අනුව මේ පුද්ගලයාට තාග්‍රාසා කියන පුද්ගලයාට එරෙහිව තවත් හතර දෙනෙකුට එරෙහිව නඩු පවරලා තියෙනවා. නඩු පවරලා ලක්ෂ පහක ශරීර අප මත මුදා හැරලා තියෙනවා. ඊට පස්සේ අධිකරණය උන්ට තහනම් නියෝගයක් දීලා තියෙනවා මේ භූමියට ඇතුළත් වෙන්න එපාය කියලා. පසුව ඔවුන් 26/2017 වෙනි දින සැකකරුවන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරලා මේ අතුරු තහනම ඉවත් කරගෙන තියෙනවා. ඉදිරි නඩු දිනය 8/25 එදිලා තියෙනවා. අපි රජයේ හැටියට මේ ගොවිපල සහ මේක අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් රජයේ ඉඩමක් සතුයි කියලා තමයි රජයේ පාර්ශ්වයෙන් කියවෙන තමන් සංරක්ෂණ පාර්ශ්වයෙන්. ඔහු කියන්නේ ඔහුගේ සහෝදරයෙකුට අයත් ඉඩමක් කියන කාරණේ. මේ සම්බන්ධයෙන් අපි දෙවැනි නඩුව හැටියට පවරලා තියෙන්නේ 3/2013 අඩවි වන නිලධාරීන් ලද තොරතුරක් අනුව මේ සැක්කරට අයත් භූමියේ තිබියේදී සලකුණු නොකළ බලපත්‍ර නොමැති කළුවර, පළු, වීර, මිල්ල, බුරුත ආදී දැව තොගයක් අත්තරනට ගන්නවා. මේ සම්බන්ධයෙන් ඔහුට නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුවත් විභාග වෙනවා. ඊගාවට තව නඩුවක් තියෙනවා මේ පුද්ගලයා විසින් එලි කරන ලද ඉඩමට මායිම පරීක්ෂා කිරීමේදී යාබද නැවත ස්ථාන දෙකක කැලේ හෙලිපේරි කරමින් තිබුණා. මේ සඳහා නැවත ඔහුව ඒ වන සංරක්ෂිත එලි කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් කළා තියෙනවා. ඒ තුන්වෙනි නඩුව ඊට පස්සේ 26/2023 දින ගරු අධිකරණයට කරුණු වාර්තා කරමින් මේ අක්කර 10ට අමතරව තවත් අක්කර 11ක් භූමිය හෙලිපෙහෙලි කරයි කියලා ඔහුට විරුද්ධව සැකකර්ත විරුද්ධව නඩු පැවරීමක් සිද්ධ කරා. ඒ අනුව ඔහුට දාලා තිබුණු අප අවලං කරලා දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. එතකොට ඔහු අභියාචනයක් ඉදිරිපත් කළා තියෙනවා මේක පෞද්ගලික ඉදිරිපත් කියලා. ඊට අමතරව විශේෂ බල කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මේ භූමිය පරීක්ෂා කරන්න යෑමේදී විශේෂ කාර්ය බලකාය නිලධාරියට බාධා කරලා තියෙනවා මේ ඊට පුපිරිස්. ඊට එරෙහිවත් රාජකාරියට බාධා කිරීමට එරෙහිවත් නඩුවක් පවරලා තියෙනවා. දැන් මේ ආකාරයට අධිකරණ ක්‍රියාමාර්ග 7ක් ගෙන තිබියදී තමයි මේ ඉඩමේ සහ මේ ගොඩනැගිල්ලේ LTT පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදන කර්මශාලාවක් පවත්වාගෙන යන බවට හැඟවෙන ආකාරයේ වීඩියෝ පටයක් සමාජයේ සංසරණය කිරීමට එක්තරා පුද්ගලෙක් කටයුතු කරා. ඒකෙදී අදහස් කරලා තිබුණේ ආණ්ඩුව නිහඬව ඉන්නවා, ආණ්ඩුව දන්නේ නැහැ උතුරු පළාතේ මේ පළේ කැලේ LTT පුහුණු කඳවුරක් තියෙනවා, බෝම්බ නිෂ්පාදනාගාරයක් තියෙනවා වගේ අදහසක් සමාජය තුළ නිර්මාණය කරලා ආණ්ඩුව ඒට ඇහුම්කන් දෙන්නේ නැහැ, හොයා බලන්නේ නැහැ, ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ කියන අදහස දෙමින් සමාජය තුළ වෛරයක් ඒ වගේම ජාතීන් අතර අසමගිය පතුරවන්න තමයි මේ පුද්ගලයා කටයුතු කරලා තිබුණේ. ඉතින් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් අධිකරණ ක්‍රියාමාර්ග 7ක් අරන් තියෙනවා මේ පුද්ගලයා කියන්න පෙරාතුව. ඒ වගේම ඔහුගේ වත්කම් විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔහු ව්‍යාජ ලෙස මුදල් තැන්පතු බාර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයකුත් සිද්ධ වෙමින් පවතිනවා. එතකොට මේ කාරණා පිළිබඳව රජයේ මේ ආකාරයට මැදිහත් වෙමින් තිබේදී මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්‍රකාශය කළේ කොළඹ සිටි හෝටලේ අන්තර් මහද්වීපික මානවිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂකයයි කියා ගන්නා සංගීත් ජයසේකර මහතා විසින් තමයි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ප්‍රකාශය කළේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිද්ධ කරා තත්ත්ව විමර්ශන කොට්ටාසේ විසින් විමර්ශනයක් කරලා මේ පුද්ගලයා ගෙනවිලා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ගැනීමට අවශ්‍යයි කියලා ඒ කටයුත්ත දැන් දින දෙකකට පෙරාතුව ආරම්භ කළා. මේ ප්‍රදේශෙ ගිල්ලා තත්ත්ව විමර්ශන කොට විමර්ශනයක් කරා. මේ විමර්ශනය අනුව පැහැදිලි වුණා කිසිදු ආකාරයේ LTT පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදන කර්මාන්තශාලාවක් නෙවෙයි, මේක සාමාන්‍ය ගොවිපලක් කියන බවට තහවුරු වුණා. එහෙනම් මේ පුද්ගලයා ජාතීන් අතර අසමගිය පවත්වමින් ඒවගේම ජාතින් අතර අසමගිය වගේම සමාජයේ නොමග වෙන ආකාරයේ ප්‍රකාශ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ඊයේ දින අත්අඩංගුවට ගන්න ලැබුවා. විශේෂයෙන් ඔහු කවුද කියලා මේ සභාවට ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔහුගේ නම රඹුකේවල අධිකාරම්ගේ සංගීත් ජයසේකර. ඔහු සතුව තිබුණා හැඳුනුම්පතක් 801-43-35-73V කියලා. මේක ව්‍යාජව සකස් කරපු හැඳුනුම්පතක්. ඔහු හැඳුනුම්පත් දෙකක් භාවිතා කරනවා. මේ හැඳුනුම්පත් ඔස්සේ අපි විමර්ශනය සිද්ධ කරා. ඔහු එක වෙලාවක වෛද්‍යවරයෙක් නමින් පෙනී සිටිනවා. ඒක ව්‍යාජ වෛද්‍ය කියන තනතුර භාවිතා කිරීමක්. ඔහු අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නමින් සඳහන් කළත් එවැනි තනතුරක් ඔහුට කවුරුත් පිරිනමලා නැහැ. මේ පුද්ගලයා කරන ලද ප්‍රකාශය ඇත්තටම බරපතල ප්‍රකාශයක්. මේක වාග්කී විරහිතව කරන ලද ප්‍රකාශයක්. සහ මේ මොහුගේ ලිපිණයන් හොයලා බලපුවාම ලිපිණයන් 7ක් භාවිතා කරනවා වරින් වර. ඒ වගේම මොහු පිළිබඳව ඔවුන්ගේ හැඳුනුම්පත් තරා පරීක්ෂා කරලා බලපුවාම මොහු අපරාධ චෝදනා 3කට වැරදිකරුවෙක් බවට අධිකරණ ඉදිරියට කරුණු වාර්තා වෙලා තිනවා. වැරදිකරුවෙක් නෙමෙයි සමාවෙන්න කතානායකතුමනි, සැකකරුවෙක් හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් තමයි ඉඩමකට ව්‍යාජ ලේඛන සලසා ඉඩම විකිණීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විසින් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. දෙවැනි එක නීති විරෝධී රැස්වීමක සමාජික වීම, ඉඩමට අයිති ඇතුල් වීම, බලෙන් ලබා ගැනීම, අන්නයෙකු ලෙස පෙනී සිටීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරයේ පෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විසින් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. තවත් එකක් තියෙනවා, ව්‍යාජ ඔප්පු දේපළ වංචනික අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ විසින් නුගේගොඩ මහත්තයාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. මේ පුද්ගලයාගේ පසුබිම මේ ආකාරයට. මේ පුද්ගලයා දැනට ලිපිණයන් 7ක නමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් භාවිත කරලා තියෙනවා. මේ පුද්ගලයා යම් යම් දේශපාලන පෙර යම් අමාත්‍යෝ මන්ත්‍රී කාර්යමණ්ඩල උපදේශකවරු හැටියට කටයුතු කරමින් ඉඳලා තියෙනවා. මේ පිළිබඳව තවත් දුරටත් විමර්ශන පවත්වමින් ඉන්නවා. එහෙනම් මේ පුද්ගලයා දැනට අත්අඩංගුවට අරන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ පිළිබඳව විමර්ශන ඉදිරියට පැවැත්වෙන තියෙනවා. ගරු කථානායකතුමනි, අවධාරණය කරන්න ඕන කාරණේ කිසිම ආකාරයක කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සංවිධානය වෙන්න කිසිදු ආකාරයක ඉඩකඩක් දෙන්නේ නැහැ. වගේම එවැනි ත්‍රස්තවාදී සංවිධානය වෙනවායයි දඩමීමා කරමින් ජාතිවාදය විශ්ින්නත් අවසන්ද්දත් ආගම්වාදය අවසන්ද්දත් කිසිදු ආකාරයක ඉඩකඩක් දෙන්නේ නැහැ කියන කාරණය මේ සභාවට අවධාරණය කරන්න කැමති කරු කථානායකතුමනි, බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කර ගරු රන්දිත් බන්ධනාර මන්ත්‍රීතුමා, ඔබතුමා පොයින්ට් එක
ඔබතුමා පැහැදිලි කර ගැනීමක් කරන්න පුළුවන්ද?
ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් ගරු මන්ත්‍රීතුමාගේ පොයින්ට් අවඩයක් නේ. නෑ නෑ, ගරු මන්ත්‍රීව කියන්නේ ඔබගේ පොයින්ට් එක කියන්නේ.
ගරු ඉර දෙනවා නම් මම ප්‍රශ්නේ අහනවා.
නෑ, එහෙම නෑ ගරු
මන්ත්‍රීතුමා. නෑ නෑ, ඔබයි ඔබතුමා නෙමෙයි.
නෑ, ඔබතුමා මේ පාර්ලිමේන්තු පවත්වන්නේ මේ මගේ විධානවලට අනුව ගරු මන්ත්‍රීතුමා. ඒ එහෙම නෑ. නෑ නෑ, පැහැදිලි කරමු ගරු මන්ත්‍රීතුමා. පොයින්ට් අවඩ එක ඔබතුමා කියන්න ඕන අහන්න. ගරු රන්දිත් බන්ධනාර මන්ත්‍රීතුමා, පොයින්ට් අවඩයක් ගන්න පුළුවන්නේ සභාවේ පැවැත්ම සහ මොනවාරි තියෙන ගැටලුවක් සම්බන්ධිතර වහම ගරු මන්ත්‍රීතුමා කියවන්න. ඔබතුමාගේ පොයින්ට් එක කියන්න ගරු රන්දිත් බන්ධනාර මන්ත්‍රීතුමා, පොයින්ට් අවඩයක් කියන්නේ
මම අහනවා. එමෙතුමනි කථානායකතුමනි, මම එමෙතුමයෙන් දැනගන්න කැමති මේ අක්කර 10ක් කැලේ කපල අපි අක්කර 10ක් කපලා ගොඩනැගිල්ලක් හදනකම් අනිත් අය ආණ්ඩුවේ නිලධාරීන් ආණ්ඩුව මොකද බලන් හිටියේ?
ගරු මන්ත්‍රීතුමා,
පොයින්ට් එක නඩු පවරණේවයි අත්අඩංගුවට ගන්නෙවයි.
ගරු මන්ත්‍රීතුමා ගරු රජින් බන්වාර මන්ත්‍රීතුමා, ප්‍රීතිපස්ස අහන්න පුළුවන්නේ ඡන්දය ප්‍රකාශ බෙදීම නිවැරදි ක්‍රමවේදය අනුගමනය ලැබේද ලැබෙමින් පවතින දැන පිළිබඳ මන්ත්‍රී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක තමයි ප්‍රීති ප්‍රශ්නේ තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලා ප්‍රීති ප්‍රශ්නයක් අහන්න දන්නේ නැහැ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ දී කරන යෝජනා ගරු අමාත්‍යතුමා,
ඇයි ගරු ප්‍රශ්නයක් ආපින්දා පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඔබතුමා මගේ ප්‍රකාශය අහගෙන ඉඳලා නැහැ. අධිකරණ ක්‍රියාමාර්ග 7ක් මුට හිරේව ආරම්භ තියෙනවා. 26 මේ ආරම්භයේ ඉඳලාම ආරම්භ තියෙනවා දිගින් දිගටම.
ගරු බයෙන්
ඉඳලාම ආරම්භ තියෙනවා. දැන් මාස 8ක් ගිහිලා තියෙනවා. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දිගින් දිගටම ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කරලා තියෙනවා. අත්තනෝ දින 14 රඳවාගෙන ඉඳලා තියෙනවා. ඔබ අභියාචන ඉදිරිපත් කරලා තියෙනවා. දිගින් දිගටම මේට හිරේව කටයුතු කරලා තියෙනවා.
ගරු,
ඉතින් ඒ හින්දා මේකට හිරේව කටයුතු කරලා නැහැ කියන්න බෑ. අධිකරණ ක්‍රියාමාර්ග 7ක් 7 සම්බන්ධිනුත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා.
ගරු බයන්ත කරුණාකරතුමා
මේක මාගේ අන්සාර්ඩ් ආශ්‍රයෙන් අරගෙන
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා විසින් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජූලි 7 දින වරප්‍රසාද ප්‍රශ්නයටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරනවා.
යෝජනාව ස්ථිර කළ යුතුයි.
ගරු කථානායකතුමනි, ඒ යෝජනාව මම ස්ථිර කරමි.